ඊළඟට ගරු අනුරපේදස්න ന്യാපමැතිතුමා
ගරු කතානායකතුමනි අතිකරු ජනාධිපතිතුමාගේ දීර්ඝ කරුණු පැහැදිලි කිරීමෙන් පස්සේ අපිට පේනවා මේ විපක්ෂයේ විසින් ගෙනෙන යෝජනාව කොයිතරම්ම කාලෝචිත කියන එක මම හිතන්නේ මේ මොහොතේ වැටහෙනවා. එතුමා ඉතාමත්ම ඉහලින් මේ අරමුණු සාරමුණු ඉති නොවීම පිළිබඳව සාකච්ඡා කෙරුවා. ඇත්ත වශයෙන්ම මේ විනිශ්චයකාර තුමන්ලා කියන්නේ මේ රටේ ව්‍යවස්ථාවේ බලය බෙදීමේ කාංගයක්. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය. ඒ අධිකරණය විනිශ්චයකාර තුමන්ලා පිළිබඳ නම් වලින් විවිධ කරුණු මෙතන කලින් ඉදිරිපත් වුණා. මම හිතන්නේ නෑ ඒ අයට පිළිතුරු දෙන්න බැරි දෙයක් ගැන අපි කතා කරන්න ඕනේ කියලා. නමුත් මේ අධික ජන අතිකරු ජනාධිපතිතුමා විධායකයේ සතුව තියුණු බලතල තමයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියෙන්නේ ව්‍යවස්ථාදායකයට. ඒක අපි අමතක කරන්න නරකයි. මට මතකයි එවකට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය මේ රටේ ජනාධිපතිකම දරනකොට තුණු පරිවාර ආණ්ඩු කාලේ තමයි මේ අදහස ආවේ. මේ අදහස ඇවිල්ලා සාකච්ඡා කරනකොට මට මම එතන හිටියා. ඒ අවස්ථාවේ මේ සභාවට ජනාධිපතිවරයාගේ නියෝජිතෙක්පත් කරන්න කිසිම අදහසක් තිබුණේ නැහැ. මම තමයි එදා යෝජනා කරුවේ ජනාධිපතිවරයාගේ බලතල ගන්නවා නම් ඒවා ව්‍යවස්ථාදායකයට ලබා දෙනවා නම් ස්වාධීන කොමිෂන් සභාව හදනවා නම් ඒ සම්බන්ධයෙන් එතුමාගේ නියෝජිතයෙකුත් මේකේ ඉන්න ඕනේ කියලා. ඒක දිගටම පවතිගෙන යනවා. හැබැයි මේ විනිශ්චයකාර තුමන්ලා කියන්නේ තමන්ගේ ජීවිත කාලය පුරාම එක්තරා රාජකාරියක් කරලා රාජකාරියේ ගෞරවනීය පිළිගැනීමක් බලාපොරොත්තු වෙන අය. මේ බලාපොරොත්තු වෙන අය පිළිබඳව අද ව්‍යවස්ථාදායක සභාවට තීන්දුවක් ගන්න තියෙනවා. ඒ ව්‍යවස්ථාදායක සභාවේ දේශපාලඥයෝ 7 දෙනෙක් ඉන්නවා, සිවිල් සමාජයේ 3 දෙනෙක් ඉන්නවා. මම මේකේ කියන්නේ නැහැ මේ දේශපාලක උපත් කිරීම නරකයි, ඒක සිවිල් සමාජයට දෙන්න ඕනේ කියලා. මම ගෙතෙන්දී ඉන්නේ විධායකයේ බලතල ගන්නවා නම් ඒක ව්‍යවස්ථාදායකට දෙන්න ඕනේ කියන තැන. මම කියන්නේ එකම දෙයයි, මේ ව්‍යවස්ථාදායක සභාව අසමත් වෙලා තියෙනවා. මේ රටේ ස්වාධීන අධිකරණයක් නිර්මාණය කිරීමේදී මේ විනිශ්චයකාරතුමන්ලා ගැන සානුකම්පිතව සලකන්න. ඒක විතරයි මම කියන්නේ. මොකද මේ අතර අපි දන්නවා ප්‍රතික්ෂේප වුණු අතර අපි දන්නා දුන්න අයත් ඉන්නවා. ඒ දන්නා දුන්න අය සතුව මොන දේශපාලන පක්ෂයකට අයිද්දයි කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ ඉන්න අපි සියලු දෙනාම මේ නීතිඥතුමන්ලා දන්නවා. අපි විවිධ විනිශ්චයකාරතුමන්ලා ඉදිරියේදී අපි නඩු කතා කරලා තියෙනවා. ඒ නඩු කතා කරලා තියෙන අය මොන දේශපාලන මතය දරනවද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. නමුත් ව්‍යවස්ථාදායක සභාව සහ ව්‍යවස්ථාදායක බව හිතපු සමාජිකයෝ කතා කරනකොට කිව්වා ඒ අය ගැන තියෙන යම් යම් කරුණු. මම හිතන්නේ ඒක සාධාරණයි කියලා. ඒ අසාධාරණකම තමයි ජනාධිපතිතුමා අධිචෝදනා පත්‍රයක් හැට ඉදිරිපත් කරුවේ. ඒ ජනාධිපතිතුමාගේ අධිචෝදනා පත්‍රයට පිළිතුරු දෙන්න මම හිතන්නේ වර්තමාන ව්‍යවස්ථාදායක සභාවට පුළුවන් වෙයි කියලා. මොකද ඒ තරම්ම කිසිම හේතු නැතුව පුද්ගලයින්ගේ උසස් වීම නවත්තන්න ක්‍රියා කළා තියෙනවා. මොකද මේ අධිකරණය කියන්නේ වෙනස් තැනක් නෙමෙයි. මේක ඔබතුමාලට අවශ්‍ය වෙන්නේ ස්වාධීන අධිකරණයක් ක්‍රියාත්මක කරන්න. ඒ ස්වාධීන අධිකරණය ක්‍රියාත්මක කරන විදිය මේක නෙමෙයි. මොකද මම දන්නවා තමන්ගේ ජීවිතේ ඉහළට යන්න නම් මහේස්ත්‍රාත්වරයෙක් නිශ්චිත නඩු තීන්දුව ප්‍රමාණයක් ලියන්න ඕන මාසෙකට. මහාධිකරණ විනිශ්චයකාරවරයෙක් නිශ්චිත නඩු තීන්දුව ප්‍රමාණයක් ලියන්න ඕන. ඒක අධීක්ෂණය කරනවා මේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ. ඊළඟට දිසා විනිසුරුවරයෙක් ඒත් ලියන්න ඕන නිශ්චිත නඩු තීන්දුව ප්‍රමාණයක්. එහෙම නැතුව ඒ අය මහේස්ත්‍රාත්වරයෙක් දිසා විනිශ්චයකාරවරයෙක් වෙන්නෙත් නැහැ. දිසා විනිශ්චයකාරවරයෙක් මහාධිකරණ විනිශ්චයකාරවරයෙක් වෙන්නෙත් නැහැ. අන්නේ එතනින් එහාට යන සීමාව තමයි මේ ව්‍යවස්ථාදායක සභාව අරගෙන තියෙන්නේ. එතෙන්දී ව්‍යවස්ථාදායක සභාව ගන්න නිගමනවල ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒකේ නොතේරෙන අයට කවුරුත් මොකද උනේ කියලා කියන්න කෙනෙක් නැහැ. සාධාරණේ අසාධාරණේ කතා කරන්න බෑ. ඒ අයට අහන්න කෙනෙක් නැහැ. ඒ අය තමන්ගේ විශිෂ්ට සේවාව අවසන් කළා වේදනාවෙන් නික්ම යනකොට ඒ වේදනාව පිළිබඳ යම් ආකාරයක අදහසක් මේ ව්‍යවස්ථාදායක සභාව ගන්න ඕනේ. ඒ ව්‍යවස්ථාදායක බව පත් කරන්න අපි ඡන්දේ දීපු දුවියට 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපිත් ඒ වගකීම කොටසක් ගන්න ඕනේ කියන එක තමයි අද මේ මුළු කතාවෙම තිබුණේ. ඒ නිසා මංගල සමරේ ඇමතුමා උත්සාහ කෙරුවා මේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතාම ගෞරවාන්විත ක්‍රමවේදයක් නිර්මාණය කෙරුවා. ඒක ඇතුලේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණාට වඩා වැඩි දෙයක් කරා කියලා. මම එතුමාට කියන්න ඕනේ එහෙම අදහසක් තිබුණා. ඒ අදහස ඇතුලේ තමුන්නාන්දරට ප්‍රජාතන්ත්‍රවාදයේ නැමැති රත්තරම් විත්‍රදාන කිකිලියෙක් හදන්න ඕනේ වුණා. හදලා තියෙනවා. හැබැයි හදලා තිබුණාට ඒ කිකිලිය විත්‍තර දාන්නේ නැහැ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නය. විත්‍තර නොදාන කිකිලියක් නිර්මාණය කරුවා කියලා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කටමැත දැඩවීමේ අයිතියක් අපිට නැහැ. ඒ වගේම මම කියන්න කැමති මේ රටේ අධිකරණයට විවිධ අවස්ථාවල අතපෙව්වා කියන අදහස ඉදිරිපත් වුණා. මම මේක පිළිගන්න අදහසක් නෙමෙයි. මේ රටේ අධිකරණයට අතපෙව්වේ එක ජනාධිපතිවරයයි. ඒ තමයි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා. ඔහු 1977 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 78 ගේනකොට එවකට තිබුණු සුප්‍රීම උසාවියේ සම්පූර්ණයෙන් බලරහිත කළා කීප දෙනෙක්. ඒ විනිශ්චයකාරෝ නැවතපත් කෙරුවේ නැහැ. මේ හිටපු අග්‍රවිනේ විනිශ්චයක ශ්‍රේෂ්ඨාධිකාරී විනිශ්චයකාරය ජයපතිරණ මැතිතුමා. ඒ වගේම තවත් විනිශ්චයකාරරු කීප දෙනෙක් පත් කෙරුවේ නැහැ. නිසා ඒ ඉතිහාසය බොහොම ඈතටදී වෙනවා. ඒ ඉතිහාසය පසුපසට ගේන්න බෑ. ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයෙකුට යම් බලයක් දීලා තියෙනවා නම් ඒ බලය අනුව ඒ ජනාධිපතිවරයා කරන පත්කිරීමක් ප්‍රශ්න කරන්න බැරි නම් ප්‍රශ්න කරන්න බෑ. නමුත් මෙතන තියෙන්නේ එහෙම නෙමෙයි. ඒක වැරදි කියලා හදලා තියෙන සභාව. ඒ සභාවේ කාර්යයන් නිවැරදිව ඉටු කරනවාද කියන එක තමයි දැන් අද අපිට තියෙන ප්‍රශ්නය. ඒ ප්‍රශ්නේ අපිට තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒක එහෙම පිටින්ම තියෙන මේ රටේ විනිශ්චයකාරවරුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක්. ඔවුන්ට වෘත්තීය සමිතියක් හදන්න අයිතියක් නැහැ. පොලිස් කොමිෂන් සභාව උසස් වීම දීපුවාම ඒ පොලිස්තියේ ඉන්න අය අධිකරණයට ගිහිල්ලා තමන්ගේ වැරදීම් හදා ගන්නවා. විනිශ්චයකාරු හදන්නේ කොහෙද? විනිශ්චයකාරුන් හදන්න තැනක් නැහැ. විනිශ්චය අඩු ගානේ විද ව්‍යවස්ථාදායක සභාව අභියාචන ක්‍රමයක්වත් නිර්මාණය කළා නැහැ. ඒ වගේම ඒ අය ජනාධිපතිතුමා කිව්ව හැටියට එතුමාටවත් කරුණු ඉදිරිපත් කරන්න ඇයි ප්‍රතික්ෂේප කෙරුවේ කියලා. ඒක බරපතල තත්ත්වයක්. එහෙමනම් ඒ විනිශ්චයකාරතුමන්ලා ඉතාමත්ම කනස්සුළු භාවයට පත් වෙනවා. මම දන්නවා කීප දෙනෙක්. මේ 14ක් ඒ අතරින් කීප දෙනෙක් අපි හොඳට අඳුරන අය. මම නීතිඥවරු හැටියට වැඩ කරනකොට මණිලාල් වෛද්‍යතිලක මහතා නීති විද්‍යාලයේ මගේ ඊළඟ අවුරුද්දේ ශිෂ්‍යයෙක්. ඒ වගේම කුසලා සරෝජිනි අබේවර්ධන මගේ සමග එකට ඉගෙන ගත්ත කෙනෙක්. අවුරුදු 35කට වැඩි අපි ඒ අඳුරනා වුණත් අපි කිසිම දවසක එයාගේ දේශපාලනය ගැනවත් එයා අපේ දේශපාලනය ගැනවත් කතා කරලා නැහැ. ඔවුන් ඉතාම විශිෂ්ට විනිශ්චයකාරු හැටියට ක්‍රියා කරපුවා අපි දන්නවා. නමුත් ඒ අය ව්‍යවස්ථාදා විශේෂයෙන් මණිලාල් වෛද්‍යතිලක මැතිතුමා ව්‍යවස්ථාදාක සභා නම ඉදිරිපත් වුණාම එදා එවකට ඒ විනිශ්චය මේ සභාවේ හිටපු අද ජීවතුන් අතර නැති කෙනෙක් එයා ගැන කරපු ප්‍රකාශ අපිට පසු කාලීනව දැනගන්න ලැබුණා. ඉතාම අසාධාරණ ප්‍රකාශ අපිට දැනගන්න ලැබුණා. ඒ විදිහට මං හිතන්නේ කිසිම කෙනෙකුට ක්‍රියා කරන්න අයිතියක් තියෙනවා කියලා. ඕනම කෙනෙක් වරදකාරයෙක් නම් වරදක් තියෙනවා නම් වරද සම්බන්ධයෙන් චෝදනාවක් තියෙනවා. චෝදනාව සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ කිසිවක් නැතුව පුද්ගලයෝ එක එක පැත්තට දාලා කතා කරලා කවදාවත් මේ රටේ ස්වාධීන අධිකරණයක් හදන්න බෑ. ඒ විනිශ්චයකාරතුමන්ලට ඒ ඉවත්තුණු විනිශ්චයකාරතුමන්ලට බරපතල තත්වයක් ඇති වෙලා තියෙනවා අපි කියන්න ඕනේ. ගරු කතානායකතුමනි, අපි මේ කතා කරන්නේ කතානායකතුමාට වෙන අයට විරුද්ධව නෙමෙයි. නමුත් ක්‍රමවේදයක් හදන්න. මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වෙනි ඔව් ආන්නාන්න
මයික් එක පොඩි පැහැදිලි කිරීමක් මේ ගරු මන්ත්‍රීතුමාගෙන්. ගරු මන්ත්‍රීතුමනි, මම මේ දැනගන්න හැවේ අර තිරාණි බණ්ඩාරනායක මැතිනිය අයින් කිරීමේදී තේරීම්කාරික සභාවක් පත් කළානේ. එතුමිය දවසෙන් අයින් කළානේ. ඒ එතුමිය ඒ දවසෙන් අයින් කරපු කමිටුවේ සභාපතිතුමා ඔබතුමා නේද?
මම තමයි. මම කියන්නේ මම තමුන්නාසේ ඒකත් කියන්න. ඒක මේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුපත් වන කමිටුවක්. ඒ ක්‍රමය විතරයි එදා තිබුණේ. ඒ වගේම මතක තියාගන්න ඒ කමිටුව ඉදිරියේ සාක්ෂි දුන්න එවකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක් වුණු ශිරාණි තිලකවර්ධන මැතිනිය. ඒ නිසා එදා තමුන්නාන්සේලා කියන රායිසේනාරත්න මහත්තයත් අපි එක්ක හිටියා. ඒ නිසා මම අදත් පිළිගන්නේ ඒක වැරදි කියලා. නමුත් ඒ පිළිබඳව පසුව තමුන්නාන්සේලා තීන්දුවක් ගත්තා. ඒක හරි. මම අහනවා තමුන්නාන්සේලාගෙන් ප්‍රශ්නයක්. ඇයි එතුමිය දිගටම ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රවිනිශ්චයකාරුත්වයට තියාගත්තේ නැත්තේ? ඇයි දවසක් තියලා විස්සාම ඇරියේ? ඉතින් ඒ නිසා මතක තියාගන්න එදා ඒ හැම කෙනෙකුටම අපි මෙතන තමයි කරුණු ඉදිරිපත් කරන්න ඉඩ දුන්නා. එතුමියට පමණක් නෙමෙයි, එතුමිය වෙනුවෙන් රොමේෂ් සිසිල්ල මැතිතුමත් මේ පාර්ලිමේන්තුවේ කර එදා තමුන්නාංශ පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. ඒ නිසා අද තමුන්නාංශලට තියෙන්නේ අහපු කතා විතරයි, දැක්ක කතා නැහැ. ඒ නිසා මතක තියාගන්න ඒක තමුන්නාන්සලා 19 වෙනි ආණ්ඩු ක්‍රමස්ථාය වෙනස් කළා තුනේ ක්‍රමවේද ඒක හොඳයි. ඒ පිළිබඳ යම් කිසි 3 වෙනි පාර්ශවයක් කර එක යන එක මගේ කිසි වරුවත්තාවයක් නැහැ. ඒ වකට තිබුණු ක්‍රමය අනුව අපි වැඩ කරේ. ඒ නිසා මම කියන්නේ නීත්‍යානුකූලව. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ එවැනි දෙයක් මොකද පාර්ලිමේන්තුවට තමයි ලෝකේ පුරාම එවැනි තත්වයක් ඇද තියෙනවා නම් තීන්දු ගන්න අයිතිය තියෙනවා. වෙන කාටවත් නැහැ. ප්‍රධාන්‍ය එහෙමයි ඇමරිකාව එහෙමයි ක්‍රමවේද වෙනස්. හැබැයි අවසානයේදී පාර්ලිමේන්තුවට ඇවිල්ලා තමයි පාර්ලිමේන්තුවෙන් තමයි ඒක කරන්නේ. පාර්ලිමේන්තුවේ අයිතිය තියෙන නමුත් ක්‍රමවේද විවිධත්වංග වල වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ ක්‍රම අනුව අපේ පාර්ලිමේන්තුවේ මේ පාර්ලිමේන්තුවේ විශේෂයෙන් විවස්ථාදායක සභාව අපි වග කියන්න ඕනේ. ඒ අහිංසක විනිශ්චයකාරතුමලට මොන්ද උන් වෙනින් හඬක් නගන්න කිසිවෙක් නැහැ. ඒ හඬක් නැගීම පමණයි අපි කරන්නේ. ඒක තමයි ජනාධිපත්‍යම විවෘතව කිව්වේ. ජනාධිපත්‍යවාගේ ප්‍රකාශ දින බරපතලකම තමුන්නාන්සලා තේරුම් ගන්න. මොකද එතුමා තමයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැමති කරගත්තේ එතුමාගේ වෙලාවේ. ඒකට ඒ වෙනුවෙන් එතුමා දවසක් මේක ඇතුළේ හිටියා. ඒ නිසා අපි සියලු දෙනාම එදා විශාල තර්ක ඉදිරිපත් කෙරුවා. ඒ නිසා අපිට ඕන කරන්නේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විවේචන කරන්න නෙමෙයි, තියෙන ක්‍රමවේදය හදාගන්න. අදුගානේ තමුන්නාන්සලාගේ වැරදි කියලා පිළිගන්න කැමති නැහැ. කරපු ක්‍රමය වැරදි කියලා පිළිගන්නේ නැතුව ඒක හරියට හරි කියමින් ඒක ආරක්ෂා කරලා අද තමුන්නාන්සලාට වෙනවා ජනාධිපතිතුමාගේ ඉදිරිපත් කරපු අධිචෝදනා පත්‍රයට උත්තර දෙන්න. ඒක අමාරු වැඩක්. ඒ නිසා මම විශ්වාස කරනවා මේ පිළිබඳ තමුන්නාන්සලා ක්‍රියා කරන්න ඕනේ. ඒ වගේම මම තව එකක් කියන්න ඕනේ. අධිකරණ ඇමතිතුමිය ඒ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකාව. මම හිතනවා ඔබතුමිය ඒ ව්‍යවස්ථාදායක සභාවේ නොසිටිය යුතුයි කියලා. ඇයි මම එහෙම කියන්නේ? ඔබතුමිය ඒ අධිකරණ ශේෂ්ත්‍රයේ බල ඇමතිතුමිය නිසා ඒ කාරණාව ඔබතුමිය එතන ඉන්න එක යම් ආකාරයක බලපෑමක් කිරීමේ එකක් හැටියට සිටින නිසා එසේ නොවේ. ඒක මගේ අදහස. මගේ ඕන පොයින්ට් එක.
මොකද ගරු ඇමතිතුමිය
ගරු කතානායකතුමනි, දැන් මට ඉස්සෙල්ලා හිටපු අධිකරණ ඇමතිතුමා දැන් මේකට පහර ගහන විජේදාස රාජපක්ෂ මහත්තයා ඒ කාලේ අවුරුදු දෙකක් හිටියා. මෙතුමා එතකොට ආණ්ඩුවේ ඉඳලවත් මේක කිව්වේ නැහැනේ. දැන් ඇයි කතා කරන්නේ?
ඉන්නකෝ මම ඒකට
උත්තර. ඒකත් අර මෙසිරානි මණ්ඩලනායකතුමාගේ වැඩේ වගේ.
අර ඇමතිතුමිය ඔබතුමිය පිළිබඳ කිසිම වරදක් මම කියන්නේ
නැහැ. නෑ නෑ මම කියන්නේ ඔබතුමා දැන් කියන්නේ.
නෑ ඉන්නකෝ ඕනම දෙයක්
ගරු මන්දිනවා තව විනාඩි 3ක් තියෙනවා. විනාඩි 3ක්.
සතා ඉගිල්ලෙන රොන්නේ සුද පෙන්නේ. තේරුණාද? ටික දවසක් යන්න ඕනේ මේකේ තියෙන වැඩේ තේරුම් ගන්න. මම කතා කරන්නේ ප්‍රතිපත්තියක් විතරයි. මම කතා කරන්නේ ඔබතුමීට විරුද්ධව. මම විජේදාස රාජපක්ෂ මහතාට විරුද්ධව කතා කරන්නේ. නමුත් මම කියන්නේ අධිකරණයේ විශේෂ භාර ඇමතිවරයා කොයියම්ම වෙලාවකවත් මේ සභාවේ ඒ ව්‍යවස්ථායක සභාවේ නොසිටිය යුතුයි කියන එක විතරයි මම කියන්නේ. නොසිටිය යුතුයි කියන එක විතරයි මම කියන්නේ. මොකද ඒ මගින් අනවශ්‍ය බලපෑම් කිරීමට තියෙන ඉඩකඩ ඇති වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඒ අදහස පිළ ඒ නිසා මේ පිළිබඳව ප්‍රතිපත්තිමය වශයෙන් මම ඔබතුමියට වරදක් කියනවා නෙමෙයි. ඔබතුමිය අවංක හොඳ කෙනෙක් බව අපි දන්නවා. ඒක ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මම කියන්නේ ඔබතුමිය ඒ තනතුර දරන කෙනා කවුරුන් නො එසේ නොසිටිය යුතු කියන එක විතරයි ඒ නිසා අපි මේ වාගේ ව්‍යවස්ථාදායක සභාවකින් කරු කතානායකතුමනි අපි මේ රටේ තිබෙන විශේෂයෙන්ම අධිකරණයේ ඉහළ අධිකරණ අපි ස්වාධීනතාවයට පත් කරනවා නම් ඒ පත් කිරීම පිළිබඳ රීතීන් ක්‍රමවේදයන් පත් කිරීම ක්‍රම ඔවුන් ගැන යම්කිසි අධ්‍යයනයක් මේ සියල්ලම කිරීමෙන් පසු තමයි ව්‍යවස්ථා සභාව තීරණය කළ යුතු. ඒ නිසා පහු වෙලා හොය පිළිබඳ අවශ්‍ය පියවර ගන්න කියලා ඉල්ලා සිටමින්
මගේ වචන සල්පේ අවසන් කරන බව ගරු මන්ත්‍ර ගරු සුජීව සේනසිංහ මැතිතුමා.
ඔබ ස්තුති ගරු කතානායකතුමනි, ඉතාමත් වැදගත් මාතෘකාවක්. ඒ වගේම සන්තෝෂ වෙනවා ඇත්තටම ජනාධිපතිතුමා මීට විනාඩි කීපයකට පෙර කතා කරලා එතුමා දැක්ව අදහස් කීපයක් සම්බන්ධයෙන් මටත් ඒ සම්බන්ධයෙන් අදහස් කීපයක් දක්වන්න අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ගරු කතානායකතුමනි, ජනාධිපතිතුමත් අපිත් අතර යම් කිසි මං හිතන්නේ පොඩි විරසකයක් ඇති වුණත් ඇති වෙලා තිබුණත් ඇත්තටම ඊයේත් මම මාධ්‍ය අමතද්දී මගෙන් ප්‍රශ්නයක් ඇහුවා ජනාධිපතිතුමා කරපු දේවල් සම්බන්ධයෙන් සෑහීමකට පත් වෙනවද නැද්ද කියලා. ඇත්තට මෙතුමා හිටියනම් හොඳ එතුමා ඉස්සරහම කියන්න ඇත්ත මේ කාලය තුළ මේ අවුරුදු කීපය තුළ ගරු කතානායකතුමනි රටේ තිබූ තත්ත්වයත් එක්ක බලනකොට විශේෂයෙන්ම SP දිසානායක ඇමතිතුමාලා අපි මේ ආණ්ඩුව කරද්දී ෆයිස මුස්තෆා ඇමතිතුමාලා සාපේක්ෂව බැලුවොත් ඇමතිතුමනි මන්ත්‍රීතුමනි තිබූ තත්ත්වය අනුව රටේ යහපාලනයක් ඇති වෙලා තියෙනවා, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති වෙලා තියෙනවා, නීතියේ ස්වාධිපත්‍යයක් ඇති වෙලා තියෙනවා කියන දේ සම්බන්ධයෙන් අපි සන්තෝෂ වෙන්න ඕනේ. අද මේ රට විශේෂයෙන්ම සංචාරකයන් පැමිණීම සඳහා වුවත් නොම්බර එක වශයෙන් අපිට ලකුණක් ලැබෙන්න ගරු කතානායකතුමනි මේ යහපාලනේ අපි දැමු අතිවාරම විශාල ලෙස හේතු වෙනවා කියන එකට ඒ වගේ මේකේ ප්‍රශංසාව ධනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් මේ අවස්ථාවේ ලැබෙනවා කියන එකත් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ. එතුමා යම්කිසි ආකාරයකින් මං හිතන්නේ කලින් දරු අදහස වෙනස් කරලා විශේෂයෙන් කලින් තිබූ ක්‍රමවේදය ලක්ෂ්මණ යාපා අපේ මන්ත්‍රීතුමා සඳහන් කරපු ආකාරයට මම කියන්නේ මම එක අදහසක් පමණක් සඳහන් කරලා මගේ කතාවට ඌණ පූරයක් ගන්නම්. විශේෂයෙන්ම කිව්වා දැන් මම ආණ්ඩු පක්ෂයේ මම ඉන්න ඇමතිවරයෙක් වශයෙන් තලතා මැතිතුමිය අධිකරණ ඇමතිතුමිය වශයෙන් විවස්ථාදායක සභාවේ සිටීම සුදුසු නැද්ද කියලා. දැන් මගේ පෞද්ගලික හැඟීම ඒකේ සුදුසුකම පොඩ්ඩක් අඩු බවක් තමයි මට දැනෙන්නේ. ඒ ආණ්ඩු පක්ෂයේ ඉඳලා මට කියන්නේ ඒකේ හයිය ශක්තිය තියෙනවා. ඒ අනුරපිය දර්ශන යාපා මැතිතුමාට ඇමතිතුමාට ඒ දවස්වල විජේදාසරාජ පස්සේ මැතිතුමා ඉන්න වෙලාවේ එහෙම අදහසක් ප්‍රකාශ කරන්න ඒ හයිය තිබ්බේ නැහැ. මං කියන්නේ conflict of interest කියන එකක් ඇති වෙන්න ඉඩ ප්‍රස්තාවක් තියෙන එක. තාතා මැතිතුමියට පෞද්ගලික තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. අධිකරණ ඇමතිතුමිය එම විවස්ථාදායක සභාවේ සිටීම යම් ප්‍රශ්නයක් මතුවෙන කාරණයක් වෙන්න පුළුවන්. ඒ මගේ
වෙලාව ඉක්මගිය නිසා තව පැයක කාලයක් දික් කරන්න පුළුවන් නම් හොඳයි කියලා යෝජනා කරනවා.
සභාවෙකද සභාකාරී. ඔය් ගෝ ඇහෙඩ් සෝරි ඇමතිතුමා.
බොමුසුති කර කතා නැහැ එතුමනි. එහෙනම් මම කියන්නේ අපි අපි ඉන්න පක්ෂය අනුව නෙමෙයි අපි යම්කිසි මතවාදයක් දරනවා නම් ඒක සාධාරණම කොයි පක්ෂයේ හිටියත් දරන්න පුළුවන් ශක්තිය තියෙන්න ඕන කියන එක තමයි මම විශ්වාස කරන්නේ. එහෙම නැත්නම් අපි හොඳ රටක් බිහි කරන්නේ නැහැ කියන එක තමයි මගේ විශ්වාසය ගරු කතානායකතුමනි. ඉතින් ඔබතුමාත් මං හිතන්නේ අපක්ෂපාතී පුද්ගලයෙක් මම ගරු කරන පුද්ගලයෙක් වශයෙන් ඔබතුමාට යම් යම් පාර්ශ්වයන් මොන චෝදනාව නැගුවත් මම දන්නවා ඔබතුමා සාධාරණව කටයුතු කරන නායකයෙක් කියලා. එහෙනම් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. පක්ෂපාත ભેදයෙන් තොර වේ සාධාරණ ඉටු කිරීමට ඔබතුමා ගන්න උත්සාහය සම්බන්ධයෙන් මොන මොන ඔබතුමාට විරුද්ධව චෝදනාව ආවත් ඒ චෝදනා එනවා. බුදුහාමුදුරන්ට විරුද්ධව චෝදනා ඇවිල්ලා තියෙනවා. ජේසුස් වහන්සේට විරුද්ධව චෝදනා ඇති වෙලා තියෙනවා. නබිතුමාට මේ සියලු දෙනාටම. ඉතින් ඒ උදවියටත් උත්තමයන්ටත් එහෙම චෝදනා එනවා නම් ඔබතුමාට චෝදනා එල්ල වෙන එක ඒක අමුතු කාරණයක් නෙමෙයි. ඉතින් ඒත් මම හිතන්නේ ඔබතුමා මටත් වැඩිය හොඳට දන්නවා ඇති. විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කරනවා ගරු SB දිසානායක මැතිතුමත් අපි මගේ මිත්‍රයා ඒ වගේම ෆයිසර් මුස්තෆා මැතිතුමත් අනිකුත් නීතිඥවරුන්ටත් මම මේ ප්‍රශ්නේ යොමු කරව දැන් ගරු ජනාධිපතිතුමා අහනවා එතුමා නම් කරන එතුමා නම් කරන්නේ දේශාත්‍ත්‍ය අනුව නෙමෙයි. එතුමා නම් කරන්නේ නලින් පෙරර මැතිතුමා 4 වෙනියට හිටියේ. ඒ වගේම චිත්තසිරි මැතිතුමා 6 වෙනියට හිටියේ. එතකොට එතුමා අහනවා ප්‍රශ්නයක් එතුමා නම් කරන උදවියකින් ඒ තනතුර නොලැබෙන පුද්ගලයාට ඒ නිදහසට දෙන කාරණේ ඒ තෝරා නොගැනීමට දෙන කාරණේ හේතුවයි නොදක්වන්නේ කියලා. එතකොට මම ගරු ජනාධිපතිතුමාගෙන් අහන්න කැමතියි එතුමා අර 4 වෙනියට තෝරා ගන්න පුද්ගලයා ඇරෙන්න 1 2 3 පුද්ගලයන්ට දෙන නිදහසට දෙන කාරණේ හේතුව මොකක්ද? දැන් ජනාධිපතිතුමා තෝරන්නේ එතුමාට තියෙනවා එතුමාට බලයක් තියෙනවා ව්‍යවස්ථාදායක සභාවට ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ ඇපල් අධිකරණයට නම් යෝජනා කරන්න. දැන් එතුමා කියන ප්‍රතික්ෂේප කරා. එතන ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි ගරු කතානායක තුමනි සිදුවෙන්නේ මේක සාපේක්ෂවයි බලන්න ඕනේ. තිබ්බේ ක්‍රමවේදය තමයි හිටපු ජනාධිපතිවරයා තමන්ගේ ඒකාධිපති බලය පාවිච්චි කරලා ඒ කාලේ ඇති වුණු ඔබතුමාලා දන්නවා පත් කරපු ශ්‍රේෂ්ඨාධිකරණ මිනිස්සුරුවා මොනවද කරේ කියලා. ෆයිසර් මුස්තෆා මැතිතුමාලා අපි චන්දන වීරක්කොඩ මැතිතුමාලා අපි උසාවියේ ඉන්න කට්ටිය. ඒක පක්ෂභේදයෙන් තොරව. ඒ කාලේ ඇති වුණේ සිදුවීම් වලින් ඒ ශ්‍රේෂ්ඨාධිකරණේ පත් වූ සමහර මම නම් වශයෙන් සඳහන් කරන්නේ අපේ ඇත්තට නීති වෘත්තිය විනාශ වුණා. ඒ කාලේ ඇති වුණු කෙලින්ම විනිශ්චයකාරවරුන්ට දුරකථන ඇමතුම් දීලා ඒ වගේම දේශපාලඥයෝ තමන්ගේ චේම්බර් එකට ගිහින් ඉඳවලා දවල් ආහාර අනුභව කරලා මේ ආකාරය ඇත්තටම නීති වෘත්තිය විශාල වශයෙන් කඩා වැටුණා ගරු කතානායකතුමනි. ඒ වගේම ජයර් ජයවර්ධන මැතිතුමා ගැන කිව්වා. ශර්වානන්ද මහත්තයා පත් කරාට පස්සේ එතුමා පත් කරාත් ශර්වානන්ද මහත්තයා ජයර් ජයවර්ධන මැතිතුමාට විරුද්ධව යම් යම් තීන්දුව తీරන දුන්නා. ඒ වගේ තමයි GPS දිස්සිල්ල මැතිතුමාලා. ඒ වගේ තමයි රංජිත් දීරත්න මැතිතුමාලා. ඒ වගේම තමයි මාක් ෆර්නැන්ඩෝ මැතිතුමාලා. ෆයිසර් මැතිතුමාලා අපි දන්නවා ඒ කාලේ ඔබතුමාලගේ පියාලා මේ ක්ෂේත්‍රයට කරපු දායකත්වය ජේෂ්ඨ නීතිඥවරයෙක් ෆයිසර් මුස්තෆා මැතිතුමා මගේ විද්‍යාලේ මහනුවර තිත්ති විද්‍යාලේ ඒ අපි ඒ කරපු කාර්යභාරය අපි මේ වෘත්තියට ආදරෙයි. මොන පක්ෂයෙන් මොන දේශපාලන ව්‍යුහයෙන් මේවා පත් කරත් අපි බලාපොරොත්තු වෙන්නේ ස්වාධීන අධිකරණයක් බිහි කිරීම. හැබැයි දේශපාලන අපි පක්ෂයට මුවා වෙලා යම් කිසි දෙයක් අපි නිවැරදි කරන්න හදනවා නම් ගරු කතානායකතුමනි ඒක විශාල විනාශයක්. අපේ හිතට තට්ටු කරලා අපි ඇහුවොත් අපිට තේරෙනවා කොයි අගමිනිසුරු තුමන්ලා මේ නීතිය විනාශ කරන්න කටයුතු කරනවාද කියන එක කටයුතු කරාද කියනවා. ඒ සම්බන්ධයෙන් අපිට යම් කිසි දැනුමක් තියෙනවා. ඒ වගේම නලින් පෙරරා මැතිතුමා මම පොඩි කාලේ ඉඳලා මම නීතිජමරේක් උන දවස් ඉඳලා දන්න පුද්ගලෙක්. මම අගය කරන මහේස්ත්‍රාත්වරයෙක් දිස්ත්‍රික් විනිසුරුවරයෙක් වශයෙන් කටයුතු කරා. එතුමාට කවුද ඒ සම්බන්ධයෙන් මොන නීතිජ්ජවරයාද කාගේ නඩුවද කියන එක අදාළ වුණේ නැහැ. එතුමා නීතිජ්ජවරයෙක් දිහා බලන්නේවත් නැහැ මූණ ඇරලවත්. මම ගිහිල්ලා මට මතකයි මගේ පියාගේ නම කියද්දි එතුමා සතපාවටත් ගණන් ගත්තේ නැහැ. නඩුවේ කාර්යභාරය මම එළිය හැම්බෙලා කතා කරලා කිව්වේ නඩුව කාර්යභාරය කියන්න කියලා කිව්වා. නඩුව ඉදිරිපත් කරන්න කිව්වා. නඩුව ඇහුවා. අන්න ඒ වගේ මං හිතන්නේ අපිට රටට ඇත්තටම විශාල දායාදයක් මේ අවස්ථාවේදී ලැබුණු ඒ අගවිනිසුරුතුමා මං හිතන්නේ මේ රටේ නීති පද්ධතිය හරි මාර්ගයට දාන්න විශාල කාර්යභාරයක් සිදු කරා. පක්ෂපාත ભેදයෙන් තොරව විශේෂයෙන්ම මේ නඩු කාරණාව සම්බන්ධයෙන් අගමැතිතුමා ජනාධිපතිතුමා ඇතුළු ඉතා මං හිතන්නේ දේශපාලන වශයෙන් තීරණාත්මක නඩු තීන්දුව කීපයක් එතුමාට දෙන්න සිදු වුණා. දේශපාලන බලපෑම් වලින් තොරව මං හිතන්නේ එතුමා කරපු කාර්යභාරය රැව්පිලි දෙනවා අවුරුදු ගානකට නීති වෘත්තියේ. ඒ ඉඳන් මං හිතන්නේ ඉදිරි අනාගතයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් පත් කිරීමේදී ඒ වගේම විනිසුරුවන් ක්‍රියා කිරීමේදී එතුමාගේ උදාහරණය ගොඩක් වෙලාවට ගත්තොත් මං හිතන්නේ අපේ රටේ අධිකරණ ක්ෂේත්‍රයේ ගොඩක් දුරට අපිට දිනු කරන්න පුළුවන්. ඒ වගේම ගරු ජනාධිපතිතුමා සඳහන් කරා හියුමන් රයිට්ස් ඒ වගේ මානව හිමිකම් සම්බන්ධයෙන් කොමිෂම සම්බන්ධයෙන් එතුමා අදහස් කීපයක් සඳහන් කරා. දැන් මේක තමයි ජනාධිපතිතුමා තීරුම් ගත යුතු කාරණේ ගරු කතානායකතුමනි. මානව හිමිකම් වල ස්වභාවය එහෙමයි. ඒකේ කුඩුකාරයා කවුද? මිනිමරුවේ කවුද කියන එක නෙමෙයි බලන්නේ. ඒකේ බලන්නේ මානව හිමිකම බලන්නේ. ඒකේ බලන්නේ අපරාධය සම්බන්ධයෙන් නෙමෙයි. කොයි පුද්ගලයාගේ වුණත් මානව හිමිකමක් ඒ අවස්ථාවේදී ඒක අපි එකඟ වෙන්නේ නැහැ. අපේ රටට සමහරලාට නොගැලපෙන්න පුළුවන්. මානව හිමිකම් වලින් ඉදිරිපත් කරන සමහර අදහස් අපේ රටට අපේ ආසියාවට මේ රටේ විශේෂයෙන්ම මත්කුඩු ජාවාරම් නැතිකරන්න ඒ වගේම අනිකුත් අපරාධ නැතිකරන්න පුළුවන් ක්‍රමවේද නොවේවෙන්න පුළුවන් සමහරලාට ඒ ස්ථාන වලින් අපිට ලැබෙන පණිවිඩය. හැබැයි ඒ ආයතනවල ස්වභාවය නීතිමය වශයෙන් ඒකයි කියන එක ජනාධිපතිතුමා තේරුම් ගන්න ඕනේ. එතුමා දරන අදහසට මාත් එකඟ වෙනවා. කුඩුකාරයෝ සම්බන්ධයෙන් මිනි මැරුම් සම්බන්ධයෙන් අපිට මානව හිමිකම් මනුව සමහරලාට කටයුතු කරන්න බැරි වෙන්න පුළුවන්. ඒක එතුමාගේ මගේ පෞද්ගලික අදහස. මංගල සමරවිර අමතුමාගේ වෙන අදහසක් තියෙන්න පුළුවන්. ඒ වුණත් ඒ ආයතනයේ ස්වභාවය ආයතනය පිහිටුවන්නේ කාරණ නිසා ඒ ආයතනයට ඔබට කටයුතු කරන්න බෑ. ඒ ආයතනයට උමනා වුණා. ඒකේ කුඩුකාරයාද මිනිමරුවාද කියන එක නෙමෙයි බලන්න තියෙන්නේ. ඒ පුද්ගලයාගේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවාද කියන දේ සම්බන්ධයෙන් තමයි මේ අවස්ථාවේදී තීරණය වන්නේ. ඒක තමයි ඒ නීති පද්ධතියේ ස්වභාවය. ඒක අපිට වෙනස් කරන්න බෑ. ඉතින් එතුමාගේ මං හිතන්නේ අවධානයට යොමු කරනවා මේවා ඇති කරින්ද අපි එකත් පිළිගන්න ඕනේ ගරු කතානායකතුමනි. ගරු ජනාධිපතිතුමා සහ අපි එතුමා අවුරුදු 4කට කලින් එතුමා විශේෂයෙන්ම එතුමාගේ පක්ෂයෙන් ඉවත් වෙලා එතුමා කරපු කතා ටික අපිට ඔක්කොටම මතකයි. මේ වගේ එතුමා විශේෂයෙන්ම මේ කොමිෂන් සභාවල නිර්ණායක කොහොමද සකස් කරන්නේ කියන එකවත් එහෙම නැත්නම් ව්‍යවස්ථාදායක සභාවේ සාධාරණත්වයේ පිළිමදවත් නෙමෙයි කතා කරේ. එතුමා කතා කරේ එතුමාට විශේෂයෙන් එතුමාගේ ජීවිතය නැති වෙන ආකාරය. එතුමාගේ පවුලේ ජීවිතය නැති වෙන ආකාරය. මේ රටේ අපේක්ෂක ජනාධිපති අපේක්ෂකතුමාගේ ජීවිතය නැති වෙන ආකාරය තමයි එතුමා ඒ දවස්වල කතා කරේ. එහෙමනම් රටේ තිබ්බ තත්ත්වය මේ රටේ විශේෂයෙන්ම මේ රටේ මාධ්‍යවේදීන් ඝාතනය වුණා නම් ආණ්ඩුවට විරුද්ධව කතා කරද්දී බලපුලුවන් කාර්යයන්ට විරුද්ධව කතා කරද්දී මාධ්‍යවේදීන් ඝාතනය වුණා නම් දේශපාලඥයෝ ඝාතනය වුණා නම් ඡන්දෙ ඉල්ලපුවාම සරත් වංශක මැතිතුමා වගේ රට බේරාගත්ත නායකයෝ යුද නායකයෝ හිරේ විලංගුවේ පත් වුණා නම් අන්න එහෙම රටක තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාලා අපි මේ වෙනස ඇතිකරන්න මේ රටේ විශාල වෙනසක් ඇතිකරන්න අපේ ජීවිත පරිත්‍යාග කරලා අපි මේ දේශපාල ජයග්‍රහණය ලබා ගත්තේ. එහෙමනම් ගරු කතානායකතුමනි මම ඇත්තටම සන්තෝෂ වෙනවා ඒකේ පංගුකාරයෙක් වශයෙන්. ගරු ජනාධිපතිතුමා අපිත් එක්ක යම් විරසකයක් පෞද්ගලික නෙමෙයි දේශපාලන වශයෙන් යම් විරසකයක් ඇති වුණත් මේක ස්වභාවිකයි. මම බලාපොරොත්තු වුණා පොදු අපේක්ෂක ඉදිරිපත් කරද්දී මේක යන්න පුළුවන් කාර්යය අවුරුදු 3යි වැඩිම. කාත් එක්ක පොදු අපේක්ෂකයෙක් එක්ක වුණා මේ දීග යන්න පුළුවන් කාලය දේශපාලන වශයෙන් ගරු කතානායකතුමනි අවුරුදු 2යි 3යි වැඩිම කාලය. ඒ හින්දා අපි සිතේ තබා ගන්න ඕනේ මං හිතන්නේ පොදු පරමාර්ථයක් ඔස්සේ මම ධනාධිපතිතුමා සන්තෝෂ වෙන්න ඕනේ. මේ රටේ ඇති වෙලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදය එතුමාට බලවත් හත් දෙනාගේ කමිටුවේදී G7 එකේදී එතුමාව හැඳින්වුවේ චැම්පියන්ස් ඔෆ් චැම්පියන් ඔෆ් ඩෙමොක්‍රසි කියලා. අපිට කවදාවත් අපේ ජනාධිපතිවරයෙක්ට මේ වගේ වැඩසටහනකට ආරාධනාවක් ලැබිලා නැහැ ප්‍රධාන අමුත්තා වශයෙන් ගරු කතානායකතුමනි. ඒ ආරාධනාව ලැබුණේ එතුමා කිව්ව දේ සම්බන්ධයෙන් පිළිගන්න එතුමා පරිත්‍යාග කරා. දේශපාලන වශයෙන් අපි අගය කරනවා. වෙන කිසිම රටක මම හිතන්නේ රාජ්‍ය නායකයෙක් නොකුරු ආකාරයේ දුන්න පොරොන්දු එතුමාගේ අපෙත් සහයෝගය ඇතුවම එතුමා ජනාධිපති වුණේ. කෙසේ වෙතත් එතුමා ජනාධිපති වුණා. අදත් එතුමා අපේ ජනාධිපති. යම් කිසි ආකාරයක දේශපාලන විරසකයක් තිබ්බත් අපි එතුමාට අදත් අපේ ජනාධිපති වශයෙන් එතුමාට සලකනවා. එයින් එතුමාට මම ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිනවා. අපි මේ අත් කරගත්ත ජයග්‍රහණය අමතක කරන්න එපා. ඔබතුමාට යම් සිතමනාපයක් දේශපාලන වශයෙන් අපිත් එක්ක තියෙන්න පුළුවන්. හැබැයි අපි සියලු දෙනාම එස්.බී. සානාගේ මැතිතුමාලා ෆයිස මුස්තෆා මැතිතුමාලා අපි සියලු දෙනාම අත් කරගත්ත ජයග්‍රහණය රට වෙනුවෙන් අපිට ආදරයට ව්‍යවස්ථා සහායක සභාවට මේ පාර්ලිමේන්තුවේ 225 මත ඉස්සුවා නෙමෙයි ගරු කතානායකතුමනි. එහෙම දෙයක් කරන්නවත් හිතලා තිබ්බේ නැහැ හිටපු ආණ්ඩු. කිසිම ආකාරයක ප්‍රජාතන්ත්‍රවාදයක් ගේන්න තමන්ගේ බලතල අයින් කරගන්න ඒකාධිපති බලතල අයින් කරගන්න කිසිම ආකාරයක උත්සාහයක් ඒ තිබුණ ආණ්ඩු ඒ හිටපු ජනාධිපතිවරු ඉදිරිපත් කරේ නැහැ. හැබැයි අපිට හැකියාව ලැබුණා ඒ දේශපාලන වෙනස ඇති කරලා මේ රටේ අපි අගය කරන. අපිට මේක තේරෙන්නේ නැහැ මන්ත්‍රීතුමනි. මේ ලැබිලා තියෙන යහපාලනය කොයි යක ආවත් මේ යහපාලනය පවතිනවා. මේකේ සිද්ධාන්ත මේකේ පවතිනවා දිගටම. විශේෂයෙන්ම කොමිෂන් සභාව සම්බන්ධයෙන් මේක ලෝකයේ අංග සම්පූර්ණ රට මේකේ අංග සම්පූර්ණ කොමිෂන් සභාව මේකේ අංග සම්පූර්ණ ව්‍යවස්ථාදායක සභාව පත් වුණා කියන එක නේ මම කියන්නේ. ව්‍යවස්ථාදායක සභාවට මොකද ඔබතුමාලා යෝජනා කරන්නේ? අපි යෝජනා කරේ සිවිල් සමාජයේ 7 දෙනෙක් පත් කරන්න කියලා. ගරු කතානායකතුමනි විදේදාස රාජපක්ෂ මැතිතුමා මන් දන්නේ නැද්ද කතා කරාද නැද්ද කියලා. එතුමාගේ කතාව තියෙනවා. එතුමා විශේෂයෙන් මේ සිවිල් සංවිධානයේ නායකයව පත් කරද්දී එතුමා ඇවිල්ලා කර බැගෑපත් ඉල්ලීම පාර්ලිමේන්තුව එහා පැත්තට ගිහිල්ලා මෙහා පැත්තට ඇවිල්ලා මම බලා හිටියා එතුමා කරපු කතාව. එතුමා කිව්වේ මේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් ව්‍යවස්ථාදායක සභාව ඇති කරපු දේ රටේ විශාල ජයග්‍රහණයක් කියලා මේ කතාවේ තියෙනවා. එතුමා ඉල්ලා හිටියේ සිවිල් සමාජය පත් කරද්දී කරුණා කරලා මේක අවනම්බුවට ලක් නොකර මේවා ප්‍රතික්ෂේප නොකර මේවා ජනතාවට ජරා විදියට පෙන්වන්නේ නැතුව මේ සිවිල් සමාජවල නම් වලට ගෞරව කරලා ඒකට එකඟ වෙන්න කියන ආයාචනය තමයි එතුමා කරේ. ගරු කතානායකතුමනි හිටපු ගාම්ම පාර්ශ්වය වෙනස් වුණ ගාම්ම පක්ෂය වෙනස් වුණ ගාම්ම මේ මන්ත්‍රීවරුන්ගේ අදහස් වෙනස් වෙනවා. ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරපු යහපාලනයට ආදරය කරපු විදේදාස රාජපක්ෂ මැතිතුමා හිටපු ගාම්ම වෙනස් වෙලා අද වෙනස් කාරණයක් කියනවා. අවුරුදු ගාණක් තිබ්බා ව්‍යවස්ථාදායක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යෝජනා කරේ විපක්ෂයෙන් සහ මේකේ ඉන්නේ හොඳ සම්මිශ්‍රණයක්. විපක්ෂයේ මන්ත්‍රීවරු ඉන්නවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඉන්නවා. එහෙම ඒකත් මං කියන්නේ හොඳ නැහැ කියලා. මං කියන්නේ සිවිල් සමාජයෙන් දේශපාලන බලපෑමකින් තොරව ව්‍යවස්ථාදායක සභාවට පත් වෙන්න ඕනේ කියලා. ඒ හින්දා මේක අංග සම්පූර්ණ ක්‍රමය නෙවෙයි. ජපානයේ, ජර්මනියේ, ඇමරිකාවේ කොහෙවත් රටකවත් අංග සම්පූර්ණ ක්‍රමයක් නැහැ. හැබැයි ඒකාධිපති නායකයෙක් රට විනාශ කරන මිනී මරණ හොරකම් කරන තමන්ගේ පාලනය දැඩි ඒකාධිපති නායකයෙක් වශයෙන් ක්‍රියාත්මක කරන නායකත්වයට වඩා දහස් ගුණයක් මේ ක්‍රමවේදය හොඳයි. එහෙනම් කරු කතානායකතුමනි ඉතා බැගෑපත් විල්ලා හිටනවා මේ අපි අත් කරගත්තු ජයග්‍රහණය අතාරින්න දෙන්න එපා. මේක තවදුරටත් අපි වර්ධනය කළ යුතුයි. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා සම්බන්ධයෙන් පක්ෂය ඇතුලේ එතුමාත් එක්ක සටන් කරන පුද්ගලෙක් මම. පක්ෂය ඇතුලේ කුමන සටන එතුමාත් එක්ක කරත් මම එතුමා මේ ස්ථානයේ නොසිටියත් එතුමා වෙනුවෙන් සඳහන් කරනවා රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එතුමා විශාල කාර්යභාරයක් කරලා තියෙනවා. එතුමා නොසිටින්ද මේ කිසිම මං හිතන්නේ ජනාධිපතිතුමාටවත් ඒ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යහපාලනය වෙනුවෙන් අපි දැම්ම අත්තිවාරම දාන්න හැකියාව ලැබෙන්නේ නැහැ. මං හිතන්නේ ඒකේ ගෞරවය ජනාධිපතිතුමාට වගේම නායකයා රටේ නායකයා වශයෙන් ඒකට එකඟ වීම සම්බන්ධයෙන් ඒ ගෞරවය ජනාධිපතිතුමාට ලැබෙනවා වගේම ඒවා ක්‍රියාත්මක කිරීමේ විශේෂයෙන් බලන්න අද ජනතා විමුක්ති පෙරමුණ පවා ජනතා විරුද්ධ පෙරමුණ කවදාවත් අපිත් එක්ක එකවන පක්ෂයක් නෙමෙයි. මේකේ හොඳක් නැත්තම් පළවෙනියෙන් අපිට පහර ගන්න ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ දන්නවා කවුරු මොන යකා හරි කමක් නැහැ. රටට හොඳ දෙයක් ගේනවා නම් ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරනවා නම් ඒ සම්බන්ධයෙන් එතුමාලා කතා කරන්න ඕනේ කියලා. මම හිතන්නේ එතුමාලා අමාරුවෙන් කතා කරන්නේ විශේෂයෙන් ආණ්ඩු පක්ෂය අපි මේ සම්බන්ධයෙන් කතා කරන ඉන්න. හැබැයි මේක ගරු කතානායකතුමනි මෛත්‍රීපාල අපි විශේෂයෙන්ම අපේ මෛත්‍රීපාල සිරිසෙන් ධනාධිපතිතුමාට ඉතා බගෑපත්ව ඉල්ලා හිටනවා. එතුමා දේශපාලන වශයෙන්
වෙලාව අවසන් වී ගිරේනවා ගරු.
1 more minutes. දේශපාලන වශයෙන් වෙනත් මාර්ගයක් එතුමා තෝරගෙන ඉන්න පුළුවන්. හැබැයි එතුමාට පොඩ්ඩක් මතක් කරනවා එතුමා විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලනය සම්බන්ධයෙන් එතුමා කරපු ඒ සටහන් රටේ තාම ලියවිලා තියෙනවා ගරු කතානායකතුමනි. අපිට ඒව අමතක වෙලා නැහැ. අපිව අමතක කරන්නේත් නෑ. ඒ අමතක කරන්නේ තරහකට නෙමෙයි. මොකද ඒ අතීතය නැවත අපිට අවශ්‍ය නැත. අපි දන්නවා ඒ දවස්වල අපිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ වගේම රටේ පුරවැසියන් වශයෙන් කොච්චර බියෙන් සැකෙන් අපිට ජීවත් වෙන්න සිදුනාද කියලා. එහින්දා ගරු ජනාධිපතිතුමනි ඔබතුමා සහ අපි අත්කරගත ජයග්‍රහණය අප්‍රමාණයි. එහින්දා ඒක අමතක කරන්න එපා. මේ ජයග්‍රහණය දිගටම අරන් යන්න පුළුවන් ඔබතුමාගේ සහයෝගය ඔබතුමාට අවුරුද්දක ආසන්න කාලයක් තියෙනවා. ඒ කාලය තුළ ඔබතුමා මාස ගාණක් ඒ දේශපාලන වශයෙන් ඔබතුමා කුමන තීන්දුවක් ගත්තත් පරණ තරහකාරයෝ ඔබතුමාගේ යාළුවන් බවට පත් වුණත් රටේ තිබූ තත්ත්වය ඔබතුමා අමතක කරන්න එපා. ඒ අතීතය අමතක කරන්න එපා. ඒ අතීතය අමතක නොකර
හොඳයි ගරු ඇමතිතුමා.
ඔබලාගත්ත ජයග්‍රහණය තවදුරටත් ඉදිරියටත් රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් අපි වෙනුවෙන් නෙවෙයි රටේ ජනතාව වෙනුවෙන් මේ රට සුරක්ෂිත කරන්න ප්‍රජාතන්ත්‍රවාදයේ යහපාලනය අධිකරණයේ ස්වාධිපත්‍යය මේ අංග සම්පූර්ණ වෙන්න පුළුවන් ගරු
කතානායකතුමනි.
සාපේක්ෂ වශයෙන් මම මේ සාපේක්ෂ වශයෙන් මේ රටේ ඉදිරි ගමන සඳහා සුදුසුම ක්‍රමවේදය මේ වෙනකොට අපි අනුන්ලා දීලා තියෙනවා. මේක වෙනස්කම් මොනවාරි අවශ්‍ය නම් ඒ වෙනස්කම් සම්බන්ධයෙන් කතා කරාට කමක් නැහැ. හැබැයි කබරයා තොලගයා කරගන්න තලගයා කබරයා කරගන්න දේශපාල න්‍යාය කරන්න එපා. මේ අපි දේශපාල න්‍යාය අපි අනුගමනය කරපු කාලය
හොඳයි ගරු ඇමතිතුමා. හරි දැන් අවසන් කරන්න.
ඉතම බගපති ඉල්ලා
ඉන්නවා
ගරු ජනාධිපතිතුමාට යහපාලනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එතුමාගේ සහයෝගය අපිට ලබා දෙන්න කියමින් මගේ
කතාව බොහොම ස්තුතියි. ගරු විජේදාස රාජපක්ෂ ඇමතිතුමා. නෑනේ ගරු ෆයිස මුස්තාප ඇමතිතුමා ඕන ප්‍රීසීත ප්‍රථම ගරු නියෝජ්‍ය කතානායකතුමා මූලාසෙන්ට පැමිණුණු ඇත.
ඔබද වාර්තා කරන්න
Honorable Deputy Speaker, I thank that I have been given an opportunity in making some comments with regard to the adjournment motion as regards to the 19th Amendment and the appointment of judges to the superior courts. Also, His Excellency the President made some valuable comments, and also that I get an opportunity of speaking after my friend, Honorable Minister Sujiva Sirisinghe. Honorable Deputy Speaker, I rise with a sense of extreme disappointment to speak on the infamous controversy that surrounds the Constitutional Council. Being a member of the legal profession, as I am, I rise today with a sense of grief over the performance of the very impartial institution that we thought we had enthroned by way of the 19th Amendment. The process of approval undertaken by the Constitutional Council in respect of judges have come in for severe criticism from all concerned, and today the time has come to undertake a self-critique of this institution, which has even been placed beyond the pale of judicial review in respect of its good faith functions. But allegations of bad faith are being levelled against the Constitutional Council today and day in and out. And if this Parliament, which created this institution by law, by a two-thirds majority, does not seek to evaluate the performance of this institution and take remedial steps, then we will be doing a disservice to the supreme body of Parliament and the nation. Honorable Deputy Speaker, judges are a voiceless minority who are recognized as a separate arm by the Constitution. They are muted from expressing their views or their grievances by their very appointment. Their independence and impartiality to take a decision without fear or favour can only be promoted and advanced by impartial actions on the part of the Constitutional Council, which give greater transparency and fair play. Let me recall the events. The Honourable Speaker responded to the President's criticism by a statement made to this House that seniority is not the only criteria, that you have two other criteria, namely achievements and ability. I would like to ask the question, how is the manner in which achievements and ability been evaluated? It is a well-known principle that if a statutory body has given a power, it has to lay down the criteria by which it will exercise its power through the promulgation of rules and regulations, and it must be presented before Parliament. Moreover, judges themselves in the public must know that these regulations exist. Honourable Deputy Speaker, whether these regulations were presented and approved by Parliament is open to question. Therefore, you cannot definitely say that Kusalatave and Hakiyava are published criteria as far as the promotions are concerned. In any event, there is another question that needs answering. Who assesses ability? Garu Niyojya Kathanayaka Tumani, Mahitane me sabhave mantrivaru 225 denatama shreshtha adhikarane abhyachana adhikarane විනිශ්චයකරුවන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමේ හැකියාව තියනවා හෝ දක්ෂතාවය තියනවා කියලා. It is recorded. Is it recorded anywhere in the minutes of the Constitutional Council the ability of an approved candidate was considered? There has to be an objective evaluation of the achievements and the criteria. And how competent are the members of the Constitutional Council to assess the criteria? Has the Speaker told this House? Are members of the House who are in the Constitution competent to evaluate the appointment of Court of Appeal and Supreme Court judges? I say no, no, and no. None of the members of the Constitutional Council go to courts. And if that is the case, how would you assess the ability of a judge? The ability of a judge would depend on the quality of judgments that a particular judge has delivered, and I challenge that none of these criteria have been gone into by the Constitution Council when approving appointments to superior courts. Therefore, Honourable Deputy Speaker, when you speak of the ability of judges, there must be a subcommittee comprising persons of eminence in the legal field who should have reported on the quality of judgments delivered by judges. I don't think that the Constitutional Council ever performed that task. If ability is the criteria, you must have framed regulations to establish a mode to evaluate the ability of a judge. But this Constitutional Council has been operating and making decisions without any of these assessments in place for the last 3.5 years. Therefore, all decisions are flawed. They could be challenged for want of propriety, illegality, irrationality, and procedural impropriety. Honourable Deputy Speaker, let me single out the recent appointments of judges to the Supreme Court and rejection of 2 Court of Appeal judges who shocked my conscience. These 2 Court of Appeal judges continued to be superseded. The continuous rejection of Deepali Vijayasundara, who was appointed to the Court of Appeal in 2011, has set alarming waves in Hulstorf. This is a judge who has been overlooked many a time. It is disheartening to point out that there is no other judge who has remained in the Court of Appeal under my Deputy Speaker for over a period of 8 years. The Speaker made a statement that the Constitutional Council did not approve her nomination by the President because the Chief Justice has not recommended her. No doubt the Constitution says you shall seek the views of the Chief Justice, but you are not bound by the views. If you are going to be bound by the views of the Chief Justice, Honourable Deputy Speaker, there is no need of a Constitutional Council. Also, Deputy Speaker, when you deal with adverse comments of the Chief Justice and recommendations of two Chief Justices, why did the Constitutional Council choose to ignore the recommendation of the 2 previous Chief Justices who thought that a ladyship was fit and recommend her to the Supreme Court? If the Constitutional Council chooses to give preference to an adverse recommendation over and above those recommendations of 2 previous Chief Justices which were positive, that casts a doubt on the recommendary process of the Constitutional Council. I would also wish to place on record that the appointment of the Chief Justice, there is no recommendary process of the sitting Chief Justice. That shows that this process is flawed. There is ambiguity and lack of clarity in the whole mechanism, and this calls for an urgent amendment to the recommendatory process. Another judge whose promotion has been denied from the Court of Appeal to the Supreme Court is Justice Nawaz. He has been denied his promotion on the basis of an allegation levelled against him. This House is quite aware that charges are levelled against us for various reasons. There are many a case filed against many members of Parliament. Has it deprived us of the perks, privileges and entitlements? No. It only takes a perverse individual to make a complaint and imperil the career of someone. The existence of a charge does not mean that there is a presumption of guilt. Every man is presumed to be innocent until he is proven guilty in a court of law. Therefore, it is illogical, unreasonable to deny this judge his due promotion merely because there is a charge against him. Levelling allegations against a judge can be used as a mechanism to deprive a judge of his due promotion, as we are fully aware that that an inquiry in any form is likely to take some time. And in the interim, if a vacancy occurs and the judge is not promoted merely because of a pending inquiry, denial of promotion at the appropriate time would cause deprivation and humiliation in the eyes of the public. Both Justice Deepali Vijayasundara and Justice Nawaz have been acting presidents of the Court of Appeal. If they are found to be competent to act as presidents of the Court of Appeal, it passes beyond anyone's comprehension why the Constitutional Council doesn't find them competent to hold the permanent office of the President of the Court of Appeal. This denial of due promotion and recognition goes to cast aspersion and misgivings in the minds of the public. By appointing them in the position of acting President of the Court of Appeal, His Excellency, the President, has thought it fit that they are competent enough. That shows that their ratification is only procedural, and greater caution should have been exercised before rejection. I must also speak a few words about High Court judges. Some of them have been serving as High Court judges for years, but it is regrettable that some of them do not get promoted to the Court of Appeal merely because there are unfounded aspersions and allegations created by some which have not been subject to any type of inquiry. The Constitutional Council, giving way to such allegation aspersions, cannot continue to deprive them of their promotions. One such judge has been overlooked 8 times to the Court of Appeal. That is Justice Manilal Vaidyatilaka. I would like the members of the Constitutional Council to touch their conscience and ask whether it is fair and how it would affect them if they suffered the same fate. Let me also bring to light some mechanism followed in other jurisdictions for greater transparency and less ambiguity. In India, the largest and most vibrant democracy in the world, a collegium which comprises the Chief Justice and 4 most senior judges nominates a prospective judge to the Supreme Court. The nomination of the collegium goes to the President, who would approve and appoint the judge to the Supreme Court. It is very rarely that the President rejects the nomination. Even in the event the President rejects the nomination for the second time, he is deemed to have been appointed. The thinking behind this process is to give an opportunity to the nominating authority to rethink his nomination and not to shut his nomination. In light of the Indian experience, the Constitutional Council must adopt a cautious approach in not rejecting the nomination sent by the President. Over the years, judiciary has been enriched from fusion of career judges and members of the Attorney General's Department. This has served as a rich combination, adding quality to the judicial arm of this country. Therefore, this tradition must be continued unabated. From 1955 to 2019, there have been 120 judges appointed to the Supreme Court. Out of them, 50 judges started their careers as magistrates, while 45 judges have started their careers in the Attorney General's Department and joined the judiciary at various levels. 25 judges have been appointed from the unofficial bar and other agencies such as the Legal Draftsman's Department. This fusion is quite healthy enough for the rich development of the judiciary, with the Constitutional Council and His Excellency the President should take note of. Thus, no career judge of the Court of Appeal should be overlooked on the basis of an appointment. Thus, no career judge should be overlooked on the basis of an appointment to the Court of Appeal or Supreme Court, nor a member of the Attorney General's Department, and vice versa. As past records clearly indicate, a healthy balance has enhanced the stature of the judiciary by this fusion. I table here with the consolidated statistics above to this House. For the purpose of clarity, let us once again refer to the article in the Constitution which deals with the process of appointment to the Supreme Court and Court of Appeal. Article 41(c)(1) reads thus: No person shall be appointed by the President to any of the officers specified in the schedule to this article unless such appointment has been approved by the Council upon a recommendation made to the Council by the President.
You have 2 more minutes.
In terms of this section, there is no doubt about the separation of the functions. The President has 2 functions: nomination of the candidate and the appointment of that candidate. The Constitutional Council has 1 function: the approval or ratification of that nomination. Usually in various countries, nominations and its approval are usually the norm and the rejection is an exception. But today, as His Excellency the President pointed out, The Constitution Council has sought to depart from this norm, and now it is a norm to reject and not to accept. In the past, the Excellency President has sent two or more names for one position. I humbly request His Excellency the President not to do so in the future, as this gives an opportunity for the Constitutional Council to become the appointing authority and usurp the powers of His Excellency the President. The rationale for creating a Constitutional Council was the purpose of creating a non-partisan objectivity in appointments to high office. But if the common man today looks upon the Constitutional Council as politically oriented, that shakes the very foundation of the objective for which this creature was created. Honourable Deputy Speaker, there is a duty cast upon every member of this House to see this creature known as the Constitutional Council to have greater transparency and greater independence. Also, in a time of rejecting the nomination of His Excellency the President, there should be a duty cast upon the Constitutional Council by way of a confidential report or otherwise to inform His Excellency the reason for doing so. As you know, every man is entitled to know why he has been rejected as in the public sector or in any other government institution where you hold public office. You are entitled to know why you have been rejected. But here, senior judges of the Court of Appeal, the High Court, when they are rejected, they are totally unaware of why they are rejected, and this has caused public ridicule. And also, if there is a mechanism where the Constitutional Council is obliged to give reasons for the rejection, there will be greater transparency, Deputy Speaker. Also, Deputy Speaker, Honourable Minister Sujiva Sevak Singh raised an issue with regard to the comments made by His Excellency the President about the Human Rights Commission. As you know, His Excellency the President also respects human rights, but with regard to the functions and the way the conduct of the Human Rights Commission, inmates were transferred to another location for the purpose of the greater good, and the manner in which the questions were asked brings the whole government to disrepute. And I have also seen how the Human Rights Commission has given adverse comments about our government to Geneva. Unfortunately, the Human Rights Commission has failed its duty that you can make comments about Sri Lanka, but Sri Lanka should not be discredited. And when you ask questions from any state agencies, you have to maintain the dignity and respect of that agency as well.
Please conclude now.
Honourable Deputy Speaker, I'm thankful that I'm given this opportunity, and I believe that we should all work together to see that the judges' dignity and respect is maintained, and that their promotions to the Court of Appeal and the Supreme Court, that the dignity of judges are protected, and there is a mechanism, a fair and square mechanism, which would not cause them ridicule or public humiliation. And as we see various instances where Justice Deepali Vijayasundara, Justice Nawaz, and that High Court Judge Manilal Vaidyatilaka, they have been subject to various kind of hurt by the conduct of the Constitutional Council. And I urge the Speaker to ask the Constitutional Council to conduct their affairs, keeping in mind that judges are also human, and that all judges in the lower courts, when their promotions are due to the apex courts, that they should be respected. Once again, Honourable Deputy Speaker, I am thankful to be given this opportunity.
Thank you. Garu, Chaminda Vijayasiri Mantri Thuma, Budhumana Vinadi Dahaya.
Garu, Niyoja Kathanayaka Thumani, අද මේ උත්තරීතර පාර්ලිමේන්තුවට ගෙනත් තියෙන යෝජනාව පිළිබඳව වචන කීපයක් කතා කරන්නට අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වෙනවා වගේම ඒ වගේ මගේ කතාවට ආරම්භයේ ප්‍රථම කතා කරපු අපේ පක්ෂයේ හිටපු අමාත්‍යතුමා මන්ත්‍රීතුමා අපේ ජනාධිපති උපදේශකතුමා එතුමා සඳහන් කරනවා ජනාධිපතිවරයා විසින් එතුමා ප්‍රකාශ කරා ජනාධිපතිතුමා ව්‍යස්තදායක සභාවට ඉදිරිපත් කරන නම් කීපයක් ඉදිරිපත් කරනවා. ඒක වැරද්දක් තියෙනවා. ඉදිරියේදී වැරද්ද නිවැරදි කරගන්න ඕනි කියන කාරණේ ගරු යෝජ කතානාක. අපි තේරුම් ගන්න ඕනි කාරණේ තමයි ගරු මන්ත්‍රීතුමනි, අපේ නම් 10ක් නෙමෙයි, එකක් නෙමෙයි, මොන ප්‍රමාණයක් යොමු කරත් අපි ඒ යොමු කරන නාමය තුළ අපි ප්‍රිය කරන, අපි කැමැත්ත තියෙන ඒ නමම අනුමත කළ යුතු නැහැයි කියන කාරණය සපත කිරීම සඳහා තමයි මේ ස්වාධීන කොමිෂන් සභා නිර්මාණය කරා වගේම අපි හදපු මේ ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නිර්මාණය වුණේ. මේකයි ගැටලුව තියෙන්නේ. උතුමා හෝ ජනාධිපතිතුමා හෝ කවුරුන් හෝ තීරුම් ගත යුතු කාරණේ තමයි අපිට නම් කළ හැකි. හැබැයි නම් කරන නාමයන් තුළ අපි ප්‍රිය කරන, අපිත් එක්ක සමතරගම් පවත්වන ඒ නාමයම ඒ නමම ඒ පිළිගත යුතු නැහැයි කියන කාරණේ වටහා ගන්නවා නම් අද මේ විවාදය ගෙන යුතු නැහැ. ඒ වගේම තමයි අපි මේ යෝජනාව ගේන ප්‍රකාශ කරපු ඉදිරිපත් කරපු අපේ ගම්මන්පිල මන්ත්‍රීතුමා, එතුමා සඳහන් කරා මේ හොරු අල්ලන්න ආපු කණ්ඩායම කියලා. අපි පිළිගන්නවා අපි හොරු අල්ලන්න ආවා. හැබැයි අපි හොරු අල්ලන්න ආවේ මේ හොරුත් එක්ක ගත කරලා ඒ හොරුත් එක්ක ඉන්න බැහැයි කියලා ඒ හොරකම් කරපු ඒ කණ්ඩායම තුළ හොරකම් කරන උදවිය කවුදයි කියන කාරණයේ සැබවීම දැකලා ඒ හොරු අල්ලන්න නිර්භීතව මේ පැත්තට අපිත් එක්ක එකතු වෙච්ච පුද්ගලයෙක් ඉන්නවයි කියන කාරණේ උන් අද අමතක වෙලා තියෙනවා. එදා නම් කිව්වේ පිටිපස්සෙන් ඇවිල්ලා පියෙන් එන්නයි කියලා ගරු නියෝජක කතානායකතුමා. අද පියෙන් යනපු පුද්ගලයාත් පිය ඇනුන පුද්ගලයාත් එකතු වෙලා මේ ස්වාධීනව යන වැඩපිළිවෙල කිසියම් හෝ අනාගත බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් කටයුතු කරනවායි කියන කාරණේ තමයි අපිට පැහැදිලි කරලා දෙන්නට ඕනි ගරු නියෝජක කතානායකතුමා. අපි දන්නවා දරුවෙක් බිහි වෙන්න අම්මගේ හෝ අම්මගේ තාත්තගේ එකතු වීම සහ අවශ්‍යයි කියන කාරණේ. හැබැයි ගරු නියෝජක කතානායකතුමනි, දරුවා බිහි කරාට පස්සේ ඒ දරුවාගේ තියෙන අඩුපාඩුකම්, ඒ දරුවාගේ තියෙන වෙනත් අපහසුතාවයක් පිළිබඳව, ඒ මදිකම පිළිබඳව දැකලා ඒ දරුවා දාල යන පියා හෝ මව මේ සමාජය තුළ ඉන්නවායි කියන කාරණේ අපිට අමතක කරන්න බෑ. එවැනි පහත් එවිදි සමාජයට නොගැලපෙන වැඩපිළිවෙළ සිද්ධ වෙනවා. නිසා අපි දැනගන්නට ඕනි කාරණේ තමයි අපි බිහි කරා නම් මේ ලොවට දරුවෙක්, ඒ දරුවා අංගවිකල වුණත්, ඒ දරුවා බුද්ධිමට්ටමින් අඩු වුණත්, ඒ දරුවා රැකබලා ගැනීමේ අයිතිය යුතුකම වගේම දෙමාපියන් දෙදෙනාට තියෙනවා. නිසා අපි විශේෂ එක්සත් ජාතික පක්ෂයේ යහපාල ආණ්ඩුව ගොඩනගලා අදටත් මේ ප්‍රශ්නේ තබා ගනිමින් අපි නිර්මාණය කරපු ඒ දරුවා මොනියම් තැනක වුණත් අපි ඒක ආරක්ෂා කළ ඒ දරුවා සමාජයට හොඳ යහපත් දරුවෙක් සමාජය වෙනුවෙන් නිර්මාණය කරන්න කටයුතු කරන නියෝජක කතානායකට. නිසා මේ බොහෝ දේවල් උඩ බලාගෙන කෙල ගහනකොට ඒ කෙල ටික තමන්ගේ ඇඟට වැටෙනවයි කියන කාරණේ අපි මතක් කරන්න ඕනේ ගරු නියෝජක කතානායකතුමා. අපි දන්නවා පෞගේ කාලය තුළම මේ සමාජය තුළ විදිච්ච සිදුවීම් තියල්ල බලනකොට හොඳ දේවල් එක් කණ්ඩායමක් ගන්නවා වගේම නරක දේවල් අපේ පැත්තට තල්ලු කරලා දාලා ඒගොල්ලන් හොඳ ආරක්ෂා කරගැනීමේ කටයුතු කළා. දැන් පෞගේ කාලේ තිබුණු කතාවක් තමයි ජාතක කතාවක ගිරවෙක් හිටි ගිරව් දෙන්නෙක් හිටියා. එක ගිරවෙක් ගියා හොඳ පැත්තකට, එක ගිරවෙක් ගියා නරක පැත්තකට. දැන් අලුත්ම හැදිලා තියෙන ජාතක කතාවේ දිහා බැලුවම එක ගිරවෙක් හිටියා නරක පැත්තක ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නරක පැත්තේ ඉඳලා නරක දැක්කා, නරක කරන උදවිය පිළිබඳව තේරුම් ගත්තා. ඒ නරක ගොඩේ නරකාදී ඉන්න බැරි නිසා තවත් පිළකට ආවා. ඒ පිළ තුල යම් කිසි සංක්‍රාන්ති කාලයක් ගත කරා. ඒ පිළේ තුල ඉන්නකොට ඒ පිළ තුලත් හොඳ නැහැයි නරක නැහැයි දැකලා ඒ නරක දැක්ක ඒ ගිරව නැවත යන්න ඕනි මම නම් හොඳ දෙදකට කරු යෝජ කතානායකතු. කොයි නැවත වතාවක් ඔහු පියාසර කරලා තියෙන්නේ කලින්ම ඒ නරකාදියයි කියන තැනට. ඉසම මන් දන්නේ නැහැ මේ අලුත් ජාතක කතාව තුළ ඉන්න ගිරව එක්කෝ ඉතනෝල් ගහලා, එක්කෝ කුඩු ගහලා, එක්කෝ කශිප්පු ගහලා මොනවා කියනවද කියන්න අපට තේරෙන්නේ නැහැ. හැබැයි අපි තේරුම් ගන්නට ඕනි තමයි කාර්යය තමයි මේ සමාජයට කියන කරන දේවල් යථාර්ථයක් වෙන විදියට සමාජය පිළිගන්න විදියට ක්‍රියාත්මක කළ යුතුයි කියන කාරණේ තමයි අපි පැහැදිලි කරලා දෙන්න ඕනි ගරු නියෝජ්‍ය කතානායක නිසා අපි බෞද්ධයන් හැටියට දානමාන කරනවා. අපි පින්කම් කරනවා. හැබැයි අපි මේ දානේ දීලා ඒකේ ප්‍රතිඵලය හොඳද නරකද කියන කාරණේ නැවත විවේචනය සමාජයේ කරනවා නම් ඒකේ ආනිසංශයක් අපට ලැබෙන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි කියනවා සමහර වෙලාවට දන් දුන්නට පස්සේ ඒ දානේ පිළිබඳව පම්පෝරි සමාජය තුළ ගිහිලා කියන්න ඕනේ නැහැ. ඒකේ ආනිසංශය අපට ලැබෙනවා. හැබැයි අපි ඒක දීලා ඒ දානය දුන්නේ වැරදි, ඒ දානය දුන්න අපරාධ, ඒ දානය පිළිබඳව තමන්ව සංවේචනය කරගන්නවා නම් ඒකේ ආනිසංශයක් ලැබෙන්නේ නැහැ. එම තමන් දීපු දෙයක් පිළිබඳව තමන් කතා කරනවා නම් ඒ පිළිබඳව සමාජයේ විවිධ නම් වලින් හඳුනන කුලයන් සහ කණ්ඩායම් තියෙනවා. අපි නිසා අපි හද සාක්ෂිත එකකව අපි යමක් දීලා ඒ දේ පිළිබඳව අගයන්න පුළුවන් අවස්ථාවක් කරගන්නවා නම් මං හිතන්නේ හොඳයි කියන කාරණේ අපි මතක් කරන්න ඕනේ කරු නියෝජ්‍ය කතානායක නිසා අද මේ රටේ ස්වාධීනව ක්‍රියාත්මක වෙන ආණ්ඩුක ව්‍යවස්ථා සභාව අපි දැක්කා පෞගේ ඔක්තෝබර් 26 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය ධුරය වෙනස් කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ඒ වගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව මේ පාර්ලිමේන්තුව විසිරැල්ල කටයුතු කරා. හැබැයි එදා නිර්භීතව ගරු කතානායකතුමා එකට ඉදිරිපත් වෙලා එතුමා ඒ රටේ නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න කටයුතු කරා. මම හිතනවා ව්‍යවස්ථා දායක සභාවේ සභාපතිවරයා හැටියට වර්තමානයේ ගරු කතානායකතුමා නිර්භීතව එකට මුහුණ දෙනවා. එකට හයිය දෙනවා. එකට කටයුතු කරනවා. ඉතින් මේ ගල් ගහන්නේ පළ තියෙන ගහට. අපි මේ කටයුතු කරනවා. කවුරු මොනවාද කිව්වත් කවුරු මොනවාද කරන්න උත්සාහ දරුවත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට හයියක් තියෙනවා. අපිට මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියලා කටයුතු කරන්න. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් මේ නීතිගරුක නැහැයි මේ ස්වාධීන නැහැයි කියන උදවිය මොනවාද පෞගේ කාලේ කරේ කියන කාරණේ මේ සභාවේ අද සියලුම ගරු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු කතා කරා. ඒ වගේම වර්තමානයේ තුල සමහර අමාත්‍යාංශවල බලය තබා ගනිමින් ඒ බලය අවිධිමත්ව කටයුතු කරමින් පක්ෂ සහ පක්ෂවල ඉන්න කණ්ඩායම් දඩයම් කරන වැඩපිළිවෙළ නිර්මාණය කරන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒක ආසන්නම සිදුවීමට මුහුණ දෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මම. මොකද සිද්ධ වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි? පෞගිය දිනක බණ්ඩාල ප්‍රදේශය තුළ සිදු වෙන යම් සිදුවීමක් තුළ මා විශාල අසාධාරණයක ලක් වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මම. එදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම කියන්නට ඕනි යම් සිද්ධියක් සිද්ධ වෙනවා. ඒ සිද්ධිය ඒ මොහොතේ ඒ වෙලාවේ සම්මත වෙනවා. ඒ වැරද්ද කරපු කණ්ඩායම වැරද්දක් කරයි කියන පිළිගන්නවා. ඒ පිළි අරගෙන ඒ සම්මත වෙලා යම් කිසි ස්ථානයක ගියාට පස්සේ මේ දුරස්ත පාලකයකින් ඒ නැවත සිද්ධියක් නිර්මාණය කරලා ඒ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම දඩයමට අවශ්‍ය වැඩපිළිවෙළ නිර්මාණය කරනවා. මෙන්න මේ වැඩපිළිවෙළ සිද්ධ වීම නිසා තමයි එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එතුමා ශ්‍රී ලංකා අජාස් පක්ෂය අතහැරලා මේ ජාතික ආණ්ඩුව හදලා මේ ජාතික ආණ්ඩුව වැඩපොළේ නිවැරදිවට ආශ්‍රය වැඩපිළිවෙල හදන්න කටයුතු කරන්න ගියේ කරුණ නියෝජ්‍ය කතානායකතුමා. ඒ දුරස්ත පාලකය කවුදයි කියන කාරණේ අද සමාජයේ දන්නවා. අපි කියන්න අවශ්‍ය නැහැ දුරස්ත පාලකය තුලින් මේ ආණ්ඩුක ව්‍යවස්ථා දායක සභාව මෙහෙවන්න උත්සාහ දෙන්න එපා කරුණ නියෝජ්‍ය කතානායකතුමනි. ඒ සංකල්පයේ ඒ යෝජනාව අපි රටින් තුරන් කරා. එවන් නැවත නිර්මාණය කිරීමේ බිහි කිරීම මේ රටේ අනාගතයට ඉඩ තියන්නේ නැහැ. අපි නියෝජනය කරන ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් හැටියට පුරවැසියෙක් හැටියට සා මේ එදා ඒ මොහොතේ ඒ වෙලාවේ කරු නියෝජ්‍ය කතානායකතුමනි මට විච්ච සිද්ධිය පිළිබඳව මට බණ්ඩාල පොලිසියට කියලා පැමිණිල්ල මගේ සටහන් කරගන්නේ නැහැ. පැමිණිල්ල සටහන් කරගන්න අවස්ථාවක් කර දෙන්නේ නැහැ. එහෙනම් ඕනෑම පුද්ගලයෙක්ට තියෙනවා තමන්ට අසාධාරණයක් වුණා නම් ඒ අසාධාරණය වෙනුවෙන් පැමිණිල්ල සටහන් කරන්න මගේ ආරක්ෂක නිලධාරියා එතුමාගේ රාජකාරිය ඇඳුමින් ආරක්ෂක කටයුතු වල නිරත වුණේ. හැබැයි ඒ සිද්ධියට සම්බන්ධ වෙන නියෝජ්‍ය පොලිස් සංජීව මැදවත්ත කියන ඔහුගේ නිලරතේ ගමන් ගත්ත නිලධාරීන් කියන ඔවුන් නිලධාරීන් කිව්වට පස්සේ තමයි අපි දන්නේ. එතෙක් අපිට හඳුනා ගන්න බෑ. ඒ රතේ අපිට හඳුනා ගන්න බෑ. ඒ නිසා තමයි අපි අහන්නේ ඔබ කවුද කියන කාරණේ. ඔබ කවුද කියලා අහන්න අපට අවස්ථාවක් සැලසෙන්නේ කරු නියෝජ්‍ය කතානායකතුමනි. ඔවුන් ඔවුන්ගේ නිලයට අදාළ කරන අවශ්‍ය නිලැඳුම නොහිටි නිසා ඒ කාරණය අධිකරණය තුළ ඔප්පු වුණා. අධිකරණය තුළ ඔප්පු වුණා ඔවුන් රාජකාරීමේ කටයුත්තක් නෙවෙයි කියන කාරණේ. ඔවුන් කියලා තියෙන ඔවුන්ගේ අම්මට බෙහෙත් ගේන්න. ඔවුන්ගේ අම්මට බෙහෙත් ගේන්න ඔවුන් කියලා තිබුණා. 344 වගන්තිය දාලා චමින් දෙවිජේසිරි රාජකාරියට බාධා කරයි කියලා හත් අඩවුර ගන්න සැලසුම් කරා කරුවා. මේ සිය සැලසුම් කරන්නේ ඇයි? මේ වැඩපිළිවෙල කරන්නේ තමන්ගේට තියෙන බලය පාවිච්චි කරලා තමන්ගේ අමාත්‍යංශයේ වැඩපිළිවෙල මෙහෙවලා කෑ ගහනවනම් බයිනවනම් ඒ කියන පුද්ගලයා යටපත් කරන්නේ කොතනද කියන කාරණේ කරා ඉතින් ඉදත් ඒක සිද්ධ වෙනවා අදත් ඒක සිද්ධ වෙනවා. ඉතින් අපි කියන්නේ මේවා නැති වෙන්න ඕනේ. මේවා නැති වීම තුළ තමයි රටක තුළ ස්වාධීනව හැමෝටම ඉන්න ඕනේ. සගර නියෝජ කතානායකතුමනි, මේ බණ්ඩාල පොලිස් අධිකාරීක CW රාජපක්ෂ කියන ඒ තනතුරු දබවන නිලධාරියා, එතුමා අර දුරස්ථ පාලයකට ඕන විදිහට මේක නිර්මාණය කරා. ඒ නිර්මාණය කිරීම තුළ අද අසරණ වෙලා ඉන්නේ මගේ ආරක්ෂක නිලධාරියා. මගේ ආරක්ෂක නිලධාරියා අද අසරණ වෙලා ඉන්නවා. එතුමා ස්ථාන මාරු කින් සූදානම්ව ඉන්නවා. කරුණාවච කතානායකතුමනි, එතුමා රාජකාරී කරපු නිලධාරී.
තව විනාඩියක්.
එතුමා රාජකාරී කරපු නිලධාරී. ඒෂා මම කියන්නේ කරුණාවච කතානායකතුමනි, මේ සුජාත භාවය ඔප්පු කරන්න යන උදවිය එතුමාලා අද මේ සමාජය තුළ එක් කණ්ඩායමකට එක් කාරණයක් කරලා තමන් නිර්දෝෂී වෙලා තමන් සුදට ඇඳගෙන කිරට කාලා කොණ්ඩ පැත්තකට බීලා සුදුන වෙන්න ගියාට ඔවුන්ගේ ඇතේ දැලි ගෑවිලා තියෙන කාරණේ මතක් කරලා දෙන අවස්ථාවක් කරගන්න නිසා අපිව නිහඬ කරන්න බෑ කාටවත්. අපි නිහඬ වෙන්නේ නැහැ. අපි එදා ඉද පාලකයන්ට විරුද්ධව නැගි හිටියා. ඔවුන් වැරදි කිව්වා. ඒ වැරදි වලට අපි දඩුවම් දෙන්න කටයුතු කරා. ඒ නිසා අදත් යම් කංශ කණ්ඩායමක් පෙළඹෙන්න උත්සාහ කරනවා වැරදි කරන්න. ඒ වැරදි පෙන්වා දීලා ඔවුන් මේ සමාජය තුළ නෑත් කරන කටයුතු ඒ නිසා කරු. මේක කතා නොමගරි පහන නිවෙන්න යනකොට ටිකක් ආලෝකේ වැඩි. පහන නිවෙනවා ඉක්මන. ඒ පහන නිවෙන්න යන ආලෝකේ වැඩි වුණාම හිතනවා ඒ ආලෝකයට එකතු වෙන සමහර කණ්ඩායම මේ ආලෝකයෙන් එළිය බලන්න. ඒ නිසා අනුන්ගේ පහනෙන් එළිය බලන්න යන උදවිය එදා දාකෝමද කතා කරා වගේ ගරු මිත්‍ර අපි හැමදාම මගේ විපතදී මාට දහවතාවක් පස්වරක් කතා කළා. මගේ සක චපදු වේ අපේ මහින්දාන දලුත්ගම ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා දන්නවා ඒ දඩයම් කරන්න කියලා අවසානයේ මොකද උනේ කියලා. ඒ නිසා මම ඔබතුමා නිර්භීත ගරු මන්ත්‍රීවරයෙක් හැටියට ඔබතුමාලා එදා ඔබතුමාලට පස්සෙන් ඇවිල්ලා පියෙන් යන උදවිය ඉතා ඉක්මනින් ඉදිරියෙන්ම ඇවිල්ලා පියෙන් යනලා තමුන්නාසලා නැති කරනවා කියන කාරණේ ඔබට කියන්න ඔබට තියෙන ආදරය නිසා. ඒ නිසා තමුන්නාසලා අත්වැල් බැඳගත්තේ හොඳ කණ්ඩායමක් එක්ක නෙමෙයි. තමුන්නාස හොඳට මතක තියාගන්න, ඌට ඉස්සරහෙන් ඇවිල්ලා පියෙන් අයින 16 ඔබතුමාට කවදාවත් ගැලවෙන්න බෑ. මොකද ඒ චරිතයේ පිළිබඳව අද රටම ලෝකෙම සමාජෙම දන්නවා. හොඳ දේවල් එක්ක හොඳ ගන්න නරක දේවල් තවත් කණ්ඩායමකට දාලා. ඒ නිසා මම ඉතාමත්ම ගෞරවයෙන් වේලාව සිහිපත් කරන්නේ ගරු නියෝජ කතානායකතුමනි, සාධාරණයේ වෙනුවෙන් පෙනී හිටිනවයි කියන මේ කාරණය කියන සමෝම ඔවුන්ගේ යටි අරමුණ තියෙන්නේ තමන්ගේ බලය සහ තනතුරු රැකගැනීමේ කටයුතු නිසා. අපේ ආණ්ඩුව හැටියට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව මේ ගෙනියන වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන ශක්තිය ආශිර්වාදයේ අපතුලින් දෙනවායි කියන කාරණේ මතක් කරගෙන මම ඉන්නවා. බොහොම ස්තුතියි.